ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ තියෙන සුවිශේෂී කාරණා එක තැනකට අරගෙන එන අපේ සතිය විශේෂාංගය ලොව වටා විදේශ විත්ති සමාලෝචනය සුපුරුදු ලෙසින් එහෙමනම් අපි අදත් මේ සිකුරාදා දවසේ ආරම්භ කරන්න සූදානම්. සවිස්තරාත්මක තොරතුරු විග්‍රහයට සූදානම්ෙන් සිටිනවා ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට කටයුතු කරන මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අයිබෝන් අමල්.
අයිබෝන් දිලුක්ෂි.
අපි මේ සාමාන්‍යයෙන් මේ ලෝකයේ තත්විත්ති කතා කරන අතරතුරේදී මේ අන්තර්ජාතිකව අපේ මව්බිම ශ්‍රී ලංකාව හෝ දැන් අපි ජීවත් වෙන මේ ඔස්ට්‍රේලියාව සම්බන්ධව තොරතුරු වාර්තා වෙද්දී අපි ප්‍රමුඛයෙන් මේ සම්බන්ධව කතා බහ කරනවා. ඉතින් ලංකාව පිළිබඳව වන ප්‍රවෘත්තියකුත් අපිට මේ සතිය තුළදී වාර්තා වෙනවා. අපි මීට කලිනුත් මේ සම්බන්ධව විටින් විට තොරතුරු හෙළිදරව් කිරීමක් කළා. මේක මේ තවත් අලුත් යාවත්කාලීන වීමක් කියලා විශ්වාස කරන්න පුළුවන්. යුරෝපා සංගමය LTT සංවිධානයේ ඉදිරිපත් කරපු ඇපලක් ප්‍රතික්ෂේප කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මොකද යුරෝපා සංගමය මේක ත්‍රස්තවාදී සංවිධානයක් විදිහට නම් කරලා තියෙන මේ නීතිය ඉවත් කරන්න කියලා ඉල්ලපු මේ ඇපල තමයි මේ විදිහට ප්‍රතික්ෂේප වෙලා තියෙන කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. අමල් මීට කලිනුත් අපි මේ සම්බන්ධව කතා බහ කළා. මේ අලුතින් වාර්තාවන මේ ඇපල සම්බන්ධව මොනවද අපිට අලුතින් දැනගන්න තියෙන්නේ? කියන්නේ මොකද්ද මේක අලුත් ඇපලක්ද නැත්නම් කලින් යුරෝපා කොමිසම ලබා දුන්න නඩු තීන්දුවේ හා සම්බන්ධව වන මේ ඇපලක්ද?
ඉල්ලුක්ෂ, මෙතන යුරෝපා සංගමයේ හැටියට ජනවාරි 2019 ජනවාරි වලදී LTT සංවිධානයට විරුද්ධව ඔවුන් පනවා තිබිච්ච තහනම ඒක නැවතත් දීර්ඝ කරලා තිබුණා. දැන් මේ වෙනකොට 2006 ඉඳලා එක දිගටම යුරෝපා සංගමයේ පුරහම LTT සංවිධානය ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට නම් කරලා තියෙනවා. මේ නම් කිරීම තුළින් LTT ක්‍රියාකාරකම් මුළු යුරෝපා සංගමයේ පුරහම සම්පූර්ණයෙන්ම තහනමට ලක් කරලා තියෙන්නේ. ඉතින් 2019 ජනවාරි මාසයේදී නැවතත් මේ විදිහට තහනම දීර්ඝ කිරීමේදී බොහෝ කණ්ඩායම් විසින් ඒ තීන්දුව අභියෝගයකට ලක් කළා. මෙතනදී LTT සම්බන්ධ ඩෙන්මාර්කයේ පිහිටි ඒ LTT සංවිධානයත් අතලක් ගොනු කරා යුරෝපයේ ඉහළම උසාවියේ මේ යුරෝපා සංගමයේ ගත්ත තීන්දුවට විරුද්ධව. ඉතින් අවුරුදු 2කට වැඩි කාලයක් මේ පිළිබඳ නඩු විභාගයෙන් පසුව දැන් ඒ යුරෝපා සංගමයේ ජෙනරල් කෝට් නැත්නම් සාමාන්‍ය ඔවුන්ගේ ඒ උසාවිය දැන් තීන්දුව කළා තියෙනවා. LTT සම්බන්ධයෙන් ඔවුන් පනවපු තහනම ඒ ආකාරයෙන් පවත්වාගෙන යනවා. ඒ එක්කම මෙතනදී මේ උසාවිය සඳහන් කළා තියෙනවා LTT සංවිධානයට මොනයම් විදිහක හෝ ඉල්ලීමක්, සාධාරණ ඉල්ලීමක් තිබුණත් ශ්‍රී ලංකාවේ ඒ තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ත්‍රස්තවාදය පාවිච්චි කරනවා නම් ඒක කිසිසේත්ම පිළිගන්න බැහැ කියලා. ඒ අනුව LTT සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට ඒ නම් කිරීම ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යනවා කියලා මේ උසාවිය තීන්දුව කළා. ඊට අමතරව මෙතන තවත් ප්‍රධාන කාරණාවක් වෙන්නේ මේ LTT ඩෙන්මාර්කයේ පිහිටි ශාඛාවට ඔවුන්ගේ ඇපල ප්‍රතික්ෂේප කරනවා පමණක් නෙවෙයි තව ඉදිරි පියවරක් ගිහිල්ලා සියලුම පාර්ශ්වයන්ගේ නඩු ගාස්තු ගෙවන්න කියලා මේ ඩෙන්මාර්කයේ පිහිටි LTT ශාඛාවට නියෝග කරලා තිබුණා.
අමල්, මේක දැන් මේ අතුරු කාරණාවක් මේ මට නිතරම මේ සම්බන්ධව ප්‍රවෘත්ති දකින්නට ලැබෙනකොට මේ හිතෙන දෙයක් ඇත්තට මේක. දැන් මේ විදිහට යුරෝපා සංගමයෙන් මේක මේ තහනම් සංවිධානයක් විදිහට නම් කළාට පස්සේ යම් යම් අවස්ථාවලදී මේ LTT හිතවාදී පිරිස් ශ්‍රී ලංකා රජයට හෝ රාජ්‍ය නියෝජිතයින්ට හෝ ශ්‍රී ලංකාවේ හමුදා සමාජිකයින්ට විරුද්ධව හෝ LTT කොඩිය පාවිච්චි කරමින් යම් උද්ඝෝෂණවල විරෝධතා ව්‍යාපාරවල නියැලෙනවා. එතකොට තහනම් සංවිධානයක කොඩියක් මේ විදිහට ප්‍රසිද්ධියේ පාවිච්චි කරන්න පුළුවන්ද? මේ සම්බන්ධව තියෙනවද යම් අවධානයක් හෝ කතා බහක්?
ඔව් දිලක්ෂි, මෙතන ඇත්තටම LTT සංවිධානය සම්බන්ධයෙන් කිසියම් ඕනෑම ක්‍රියාකාරීත්වයක් තහනමට ලක් වෙනවා. මේ ඇත්තටම මේක ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ පිළිබඳ සඳහන් කරන්නේ 2001. 2001 සැප්තැම්බර් මාසයේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය අපි කියන මේ රෙසලූෂන් එකක් හරහා LTT සංවිධානයේ තහනම් කළා. LTT සංවිධානයේ තහනම් පමණක් නෙමෙයි ඔවුන්ගේ ජාත්‍යන්තර වශයෙන් තියෙන මුදල්, ඒ බැංකු ගිණුම් ඒවා අත්හිටවන්න නියෝග කරලා තිබුණා. ඉතින් එවැනි වටපිටාවක් තුළ තමයි ඊට අවුරුදු 5කට පස්සේ 2006 යුරෝපා සංගමයේ මේ විදිහට LTT තහනම ඇති කරන්නේ. එතකොට ඒකේ කොන්දේසියක් තමයි LTT සංවිධානයට සම්බන්ධ කිසියම් ඔවුන්ගේ දජ හෝ වෙනත් ලාංඡන සංකේත ඒ කිසිම දෙයක් පාවිච්චි කිරීම තහනම් කළා තමයි තියෙන්නේ. නමුත් බොහෝ රටවල්වල ඒ රටවල්වල නීති හා සාමය ක්‍රියාත්මක කරන ඒ ආයතන බොහෝ වෙට මේ පිළිබඳ නිසි අවබෝධයක් නැතිවීම නිසා සමහර අවස්ථාවලදී LTT සංවිධානයේ දජ වගේ දේවල් යුරෝපයේ සහ ඒ අනෙකුත් රටවල්වල අගනුවරවල ප්‍රදර්ශනය කරලා තියෙනවා. LTT සංවිධානයේ ක්‍රියාකාරකම් වලදී ඒකට බොහෝ වෙලාවට හේතු වෙලා තියෙන ඒ රටවල්වල ඒ බලධාරීන් මේ පිළිබඳ හරියට දැනුවත් නොවීමයි.
හොඳයි, අපි මීළඟට අවධානයට ලක් කරමු. මේ වෙනකොට සමස්ත ලෝකයේම කොරෝනා හා සම්බන්ධව දැඩි අවධානයක් යොමු වෙලා තියෙන ප්‍රධානතම කාරණාව. කොරෝනා වෛරසය විටින් විට විවිධ ප්‍රභේද හදා ගන්නවානේ. දැන් මේ අලුත්ම ප්‍රභේදය අප්‍රිකානු මහද්වීපෙන් වාර්තා වුණු ඔමික්‍රෝන් ප්‍රභේදය. මේකට මේ ලෝකයේ රාජනායකයින් බය වෙලාද කියලා හිතෙනවා. ඇතමුන් උත්සාහ කරනවා යම් යම් සංචරණ සීමා පනවන්න, ඒ වගේම අප්‍රිකාවෙන් පැමිණෙන ජනතාවට යම් විශේෂිත නිරෝධායන නීති පනවන්න, ඇතම් රටවල් ක්‍රියා කළ තියෙනවා ජාත්‍යන්තර දේශ සීමා වසා දමන්නට අප්‍රිකානු මහද්වීපයෙන් පැමිණෙන පුද්ගලයන් සඳහා, මේ වගේ නොයෙකුත් කර්තව්‍යයන්. ඉතින් එහෙම බලද්දී මේක මේ කොයිතරම් දුරට භයානකයිද, මේ සම්බන්ධව මොනවද මේ වෙනකොට හෙළිදරව් වෙලා තියෙන තොරතුරු, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොනවද කියන්නේ, කැමති සමස්තයෙන් මේ සම්බන්ධව කතා බහ කරන්න මීළඟට.
දිලක්ෂි, මේ වෙනකොට මේ ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා මේ වෛරසය ප්‍රචලිත වීම වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේ වෛරසය වැළඳෙන සංඛ්‍යාව අති විශාල වශයෙන් වැඩි වෙන්න පුළුවන් කියලා තමයි මුලින්ම ප්‍රකාශ වෙලා තියෙන්නේ. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙනකොට ප්‍රකාශ කළා මේ සම්බන්ධයෙන් තවමත් ප්‍රමාණවත් දත්ත සාක්ෂි ඔවුන් සතුව නැtei කියලා. මේ වෙනකොට මේ අද සිකුරාදා මේ අවස්ථාව වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නේ තවමත් ඔවුන් මේ ප්‍රභේදය සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම කරගෙන යනවා. නමුත් තවමත් ඔවුන්ට තහවුරු කරගන්න බැරි වෙලා තියෙනවායි කියලා මේ ප්‍රභේදය අනිත් ප්‍රභේදවලට වඩා භයානකද, මේවා ඊට වැඩිය ඉක්මනින් පුද්ගලයන්ට මේක වැළඳෙනවද කියන කාරණාව තවමත් හරිහැටි අවබෝධ කරගෙන නැති වටපිටාවක මේ වෙනකොට ලෝකයේම මේ ප්‍රභේදය සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර ඔවුන් යම් කිසි විදිහකට විවේචනයට ලක් කරනවා. මෙතනදී මේ ප්‍රභේදය ඇතිවෙන්නට හේතුව හැටියට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ බොහෝ රටවල එන්නත් කිරීමේ ප්‍රමාණවත්ව සිදු නොකිරීමයි. විශේෂයෙන්ම අප්‍රිකාව මහද්වීපයේ තවමත් අනෙකුත් රටවලට සාපේක්ෂව ඒ ලබා දීලා තියෙන එන්නත් ප්‍රමාණය අඩුයි කියලා වාර්තා වෙනවා. ඒ එන්නත් ලබා ගැනීම අඩු නිසා බොහෝ විට කොරෝනා වෛරසය නොයෙකුත් ප්‍රභේදවලට හැඩගැස්වීමෙන් ප්‍රචලිත වීමේ ප්‍රවණතාවයක් දකින්නයි කියලයි සඳහන් කරන්නේ. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය මෙතන මේකට ප්‍රතිකර්මයක් හැටියට තවමත් අවධාරණය කරන්නේ මේ මුළු ලෝකේ හැම රටකම මීට වඩා එන්නත්කරණය කිරීම ඉක්මන් කරන්නට ඕනේ කියන එකයි. අපි බැලුවොත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ගුටරෙස් මහලේකම්වරය මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා සමහර රටවල් මේ අවස්ථාවේදී අප්‍රිකා මහද්වීපෙන් එන මගීන් සම්බන්ධයෙන් ඇති කළ තියෙන තහංචි ඇතරම ඒවා සිදු කිරීම එතරම් සාධාරණ නැතේ කියලා. මොකද මෙතනදී ප්‍රභේදය පිළිබඳ තවමත් හරි අවබෝධයක් කිසිම රටකට නැතිවීම. නමුත් එක දෙයක් මෙතනදී සඳහන් කරන්න පුළුවන් දිලෘෂි, අපි අප්‍රිකාවේ ඇතුලේ දකුණු අප්‍රිකා ප්‍රදේශයේ බැලුවොත් දිනකට මීට කලින් වාර්තා වෙලා තිබුණේ රෝගීන් 300ක් වගේ ප්‍රමාණයක්. ඒක සමහර තැන්වල දැන් ඒක 8000ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් කෙටි කාලයකදී තමයි ඉක්මනින් රෝගීගේ සංඛ්‍යාව දැඩි ලෙස වැඩිවීම තමයි බොහෝ අය විශ්වාස කරන්නේ. ඒකට හේතුව මේ ප්‍රභේදය වෙනදට වඩා ඉක්මනින් පැතිරෙනවායි කියලා. නමුත් මේ ප්‍රභේදය වැළඳිච්ච රෝගීන් ඊතරම් දරුණු රෝග ලක්ෂණ පෙන්눔 කරන බවක් සඳහන් වෙන්නේ නැහැ. ඒ ප්‍රභේදයේ වැළඳීම නිසා රෝගාතුර වෙන, එහෙම නැත්නම් රෝහල්ගත කරන්න වෙන සංඛ්‍යාව තවමත් අවම ප්‍රමාණයක තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් මේ වෙනකොට ලෝකේ රටවල් කීප, අපි විශේෂයෙන්ම ජපානයේ, එතකොට ඉන්දියාව, සෞදි අරාබිය, එක්සත් එමිරේට් රාජ්‍ය, ඇමරිකා එක්සත් ජනපදය, මේ කියන බොහෝ රටවල්වල මේ වෙනකොට මේ ප්‍රභේදයේ තියෙන ඔමික්‍රෝන් ප්‍රභේදයේ තියෙන රෝගීන් හමු වෙලා තියෙනවා. ඉතින් තවත් විශ්වාසයක් තියෙනවා සමහර විට මේ ප්‍රභේදය සැප්තැම්බර් මාසයේ විතර වාගේදී මේක ආරම්භ වෙලා දැනටමත් අනෙකුත් රටවලට ගිහිල්ලා ඇති කියලා. ඉතින් මෙතනදී විවේචනයක් වෙන්නේ ජාත්‍යන්තර දේශ සීමා වසා දැමීම ඇත්තටම දැනටමත් ප්‍රමාද වැඩි කියලා සමහරු විශ්වාස කරනවා.
ඔව්, ඕස්ට්‍රේලියාව පැත්තෙන් ගත්තොත් එහෙම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ තීරණාත්මකයි මේ ඔමික්‍රෝන් වෛරසය සඳහා. අද උදෑසන වෙන විට ඔමික්‍රෝන් වෛරසය ආසාදිත වුණු 8 පුද්ගලයාත් හොයාගෙන තියෙනවා නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන්. නමුත් සුභාරංචිය තමයි මේ වෙනකොට ප්‍රාන්ත සහ ටෙරිටරිවල නායකයින් යම් තීරණයකට එළඹිලා තියෙනවා මේ වෛරසය නිසා කඩිමුඩියේ ප්‍රාන්ත දේශ සීමා වසන් නොදෙමීමට. ඉතින් ඒක ප්‍රාන්ත අතර සංචරණය කරන අයට සුභාරංචියක් වේවි. අපි ඊළඟට අවධානය යොමු කරන්නේ ඉතියෝපියාව සම්බන්ධව. ඉතියෝපියාවේ සිවිල් යුද්ධයක් ඇතිවේවිදෝ කියන බිය මතු කරමින් රාජ්‍ය බලය ලබා ගැනීමට උත්සාහ කරන ටිග්‍රියන් පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට්, එසේත් නොමැතිනම් TPLF කියන මේ කැරලිකාර සංවිධානය පිළිබඳව අපි පුළුල්ව කතා බහ කළා ගිය සතියේදී. ඉතියෝපියාවේ උතුරු කොටසේ, රටේ උතුරු කොටසේ ටිග්‍රී කියන කලාපය ආශ්‍රිතව මේ පුද්ගලයින් මේ තමන්ගේ බලය රැකගෙන ඉන්නේ. අපි ගිය සතියේදී කතා බහ කළාමල් ඉතියෝපියාවේ අගනගරයේ අඩිස් ආබාබා අල්ලගන්නට බොහොම ආසන්නයි මේ TPLF කියන මේ කැරලිකාර කණ්ඩායම කියලා. මේ සතිය වෙනකොට මෙහි යාවත්කාලීන තොරතුරු විදිහට මොනවද අපිට වාර්තා වෙන්නේ?
ඔදිලක්ෂර ඔබ කිව්වත් වගේ දැන් ගිය සතියේ වෙනකොට අගනුවර වැටෙන්න ඔන්න මෙන්න වගේ තිබුණේ. ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් ලොකු අවධානයක් යොමු වෙලා තිබුණා. නමුත් මේ සතියේ වෙනකොට තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා. රජයේ හමුදාවන්ට පුළුවන් වෙලා තියෙනවා ඒ ටිග්‍රේ පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට් කියන ඒ කැරලිකාර කණ්ඩායම යම් කිසි විදිහකට මැඩපවත්වන්නට. මේ වෙනකොට රජයේ හමුදාවලට හැකියාව ලැබිලා තියෙනවා ඒ තමන්ගේ මුලින් තිබිච්ච ස්ථානවලින් තවත් ඉදිරියට ගිහිල්ලා මේ කැරලිකාර කණ්ඩායම් කුඩා ප්‍රදේශයකට සීමා කරන්න. විශේෂයෙන්ම ලලි බෙලා කියන ඒ පෞරාණික නගරය සහ ඒ නගරයේ ප්‍රධාන ගුවන් තොටුපළ මේ වෙනකොට රජයේ හමුදා විසින් නැවතත් අත්පත් කරගෙන තියෙනවා. ඉතින් අර මුලින්ම රජයට සහ රජයේ හමුදාවලට තිබිච්ච ඒ තර්ජනය දැන් සෑහෙන දුරට පහ වෙලා රජයේ හමුදාව නැවතත් තමන්ගේ බලය තහවුරු කරගැනීමේ වැඩපිළිවෙලකට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම අග්‍රාමාත්‍ය අබි අහමද් ගිය සතිය වෙනකොට ප්‍රකාශ කරා ඔහුම යුදබිමට ගිහිල්ලා මෙතනදී ඒ සටන මෙහෙවනවා ටිග්‍රේ පීපල්ස් ලිබරේෂන් ෆ්‍රන්ට් කණ්ඩායමට විරුද්ධව කියලා. ඉතින් මේ වෙනකොට ඒ අගනුවරට තිබිච්ච තර්ජනය පහ වෙලා දැන් රජයේ හමුදා ප්‍රබල තැනකට පත්වෙච්ච බව තමයි වාර්තා වෙන්නේ. නමුත් එසේ වුණත් සෑහෙන විශාල සාමාන්‍ය ජනතාවක් මේ වෙනකොට පීඩාවට පත් වෙලා කියනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය අනුතුරු අංග වන මේ වෙනකොට මේ යුද්ධය නිසා යුද්ධයට මැදි වෙලා ඉන්න සාම සිවිල් ජනතාවට ඒ අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර හා ඒ භාණ්ඩ හා සේවා සැපයීම පිළිබඳ අභියෝගාත්මක තත්ත්වයක් දැන් උද්ගත වෙලා තියෙනවා කියලා. නමුත් කෙසේ වෙතත් අර මුලින් තිබිච්ච රජයේ හමුදා පසුබසින තත්ත්වය දැන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා තියෙනවා.
මේ සතිය පුරාම වාර්තා වුණු සුවිශේෂී කාරණා කිහිපය ගොනු කරන්නට ලෝවටා අපේ විදේශවිත්ති සමාලෝචනයට සම්බන්ධ වීම පිළිබඳව අමල් බොහොම ස්තුතිය අපි පළ කර සිටිනවා. එහෙමනම් අපි ලබන සතිය සිකරාදා නැවතත් හමුවෙමු. ආයුබෝවන්.
ආයුබෝවන් නිරුක්ෂි.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.